निवेदन ए 40वें अधिकारे वो महाजन आरक्षक पनत 40वें अधिकारे वो महाजन आरक्षक आरक्षक पनते तुलस्वी वगंती मावित पैवरुण बलतल प्रकार महाजन सामे पौताग्न संधा वन आवश्यकता सलकिलट गण फलमेन उपलेखने निश्चयकुट दक्कन सन्नद्ध हमुदावल सीयलुम सामाजिकन यह दिवनी उपलेखने निश्चयकुट अति प्रदेश महाजन सामे पौताग्न संधा क्यदवन भव बावट आज्ञावाकुटैत यनु आज्ञा कणते विषयक दिग वगंत समुत दिख तुन वगंत प्रकार एवा पार्लमेंटर मेन जनुंदे रणिल विक्रम सिंह श्रीलंका जनाधिपति निवेदने I wish to inform Parliament that I have received determination of the Supreme Court in respect of the bill titled Fisheries and Aquatic Resources Amendment, which was challenged in the Supreme Court in terms of Article 121(1) of the Constitution. Upon consideration of the provisions of the bill, the Supreme Court is of the view that the clauses 2, 3 and 7 are inconsistent with Article 12(1) of the Constitution, and therefore those clauses of the bill we stand at present could only be passed by a special majority in Parliament as required by Article 84(2) of the Constitution. However, Supreme Court has determined that the inconsistencies of the above mentioned clauses of the bill would cease, subject to amendments to set out in the determination being moved at the committee stage of Parliament as proposed by the Honourable Attorney General. I order that determination of the Supreme Court be printed in official report of the today's proceedings of the House. I wish to inform Parliament that I have received the determination of the Supreme Court in respect of the bill. Three bills titled Pradeshiya Sabha Amendment, Urban Councils Amendment, Municipal Councils Amendments, which were challenged in Supreme Court in terms of Article 121(1) of the Constitution. The Supreme Court had determined that clause 2 of these three bills are inconsistent with Articles 1, 12(1), 82, 83 and 104(b) of the Constitution, and therefore it is necessary to pass these bills titled Pradesh Sabha Amendment, Urban Council Amendment and Municipal Council Amendments by a special majority in Parliament and approved by the people at a referendum by virtue of the provisions of Articles 83 of the Constitution. I order that determination of the Supreme Court be printed in the official report of today's proceedings of the House. Yes, please.
Mama yeah. Dadayanna kemathi den obutubage nivedana yanuwa oy panat turin deka saha ganawata vicharanayak ithin aanduwa ehema karanna sudanadda
towa aanduwa kisima welawaka me panate moolarambagek neve ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී තිබෙන තීන්දුවට ආණ්ඩුව හැමතිස්සෙම ගරු කරනවා. නෑ පුද්ගලික මන්ත්‍රී පාර්ලිමේන්තුවේ කතානායකතුමනේ පාර්ලිමේන්තුවේ පුද්ගලික මන්ත්‍රීවරුන්ට ඕනෑම දෙයක් ඉදිරිපත් කළ හැකි. මේ ඔය ආණ්ඩුව කාලේ ඔබතුමා උද්දන්නවා මේ අපේ අත්නායක ඇමතුමා ඉදිරිපත් කළා වෙච්ච දේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට. ඉතින් නිසා අපි වගකීමෙන් ජ්‍යෙෂ්ඨයන් හැටියට පුද්ගලික මන්ත්‍රීවරුන්ට ඉඩදී ඒ අයගේ අයිතිවාසිකම් පිළිබඳව හැසිරෙන්න පුළුවන්. නමුත් ඔන්නට ඕන දේ කරන්න බෑ.
හරි. ගරු පැමතුමා මේ වෙලාව ඔය කාරණේට නෙමෙයි. ඔය කාරණේ නෙමෙයි මේ වෙලාවේ ගන්න ඕනේ. ආණ්ඩුක ව්‍යවස්ථාව 121(1) එක ව්‍යවස්ථාපකාරව අධිකරණයට විනිශ්චය අධිකාරියට හෝ ආයතනයකට අපහාස කිරීම නැමැති පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කරන ලද පෙත්සම් හතරක පිටපත් 20/23 ජූලි 31 දිනද තවත් එක් පෙත්සමක පිටපතක් 20/23 අගෝස්තු 3 වෙනි දිනද මාවිත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැන්වීමට කැමැත්. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගයේ 101(1) විධිවිධාන සහ 20/23 මැයි 12 වන දින සහ 20/23 ජුනි 9 වන දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලෝජනාවන්හි කුමක් සඳහන්ව තිබුණද 20/23 ජූලි 18 වන දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනා ප්‍රකාරව ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් යන නෞකා අනතුරු පිළිබඳ කරුණු සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සේවය කිරීම සඳහා මතු සඳහන් මන්ත්‍රීවරයන්ද නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ගරු අරුන්දික ෆොනෑන්ඩු මැතිතුමා, ගරු වරුණ ලියනගේ මැතිතුමා, ගරු සංජීව එදිරිමාන්න මැතිතුමා, ගරු කෝකිලා ගුණවර්ධන මැතිනිය, ගරු නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මැතිතුමා, ගරු වෛද්‍ය තිලක් රාජපක්ෂ මැතිතුමා, ගරු වීරසුමන වීරසිංහ මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාටලී චම්පික රණවක මහතා විසින් 20-23 ජූලි 20 වෙනි දින වරප්‍රසාද ප්‍රශ්න යටතේ පාර්ලිමේන්තුවේ මත කරන ලද කරුණු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාර්යක සභාවට යොමු කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ හැකිය. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාවේ රැස්වීමක් අගෝස්තු 20-23 අගෝස්තු 8 වන සෙනසුරාද අඟහරුවාදා එනම් අද දින අපරභාග 2ට කාර්යක සභා කාමර දෙකේදී පැවැත්වීමේ නියමිත වෙමින් ඊට පැමිණ සහභාගී වන ලෙස සියලු සමාජික මන්ත්‍රීවරුන්ට දැනුම් කැමැත්තෙමි.
ඔබතුමා ඇතුළුව සභානායකතුමත් ඇතුළුව විපක්ෂ නායකතුමත් ඇතුළුව මීට පෙර දවසක මුසමීල් මන්ත්‍රීතුමා මේ ප්‍රශ්න මතු කළා. ඔය බිස්නස් කමිටියේ අපේ කණ්ඩායමට නියෝජනයක් ලබා දීම පිළිබඳව එදා සභාවේ යම් එකඟතාවයක් විවෘතව ඇති වුණා. නමුත් අපිට දැනගන්න තියෙනවා නැවත බිස්නස් කමිටියේ මේක සාකච්ඡා කරලා ඒ එකඟතාවයේ බිඳ වැටුණයි කියලා. මම අහන්න කැමතියි සභාවේදී ඇතිවෙච්ච ඒ එකඟතාවය බිඳ වැටෙන්නේ කොහොමද? එහෙමනම් සභාව තුළ ඇති වුණු එකඟතාවයක් අපි වළංගු දෙයක් හැටියට පිළිගන්න ඕන නැද්ද? විපක්ෂ නායකතුමත් ඒකට එකඟ වුණා, සභානායකතුමත් එකඟ වුණා. ඒ කියන්නේ නියෝජනය දෙක දෙක වැඩි කරලා ආණ්ඩු පක්ෂයට අවශ්‍ය විදිහට වැඩි කරලා ඒ අපට ඒ නියෝජනය දෙන්න කියලා. ඉතින් කරුණාකරලා අපිට දැන් ඔබතුමා මේ මාතෘකාව සාකච්ඡාවට ගත්තු අවස්ථාවේ මම මේ ඉල්ලන්නේ අපේ ඒ නියෝජනය දෙන්න. මොකද විවස්ථාදායක සභාව පිළි අරගෙන තියෙන විවස්ථාදායක සභාවට සුළු පක්ෂ මන්ත්‍රීවරු නියෝජනය කරන කෙනා තීරණය කරන්නත් අපේ කණ්ඩායමට දීලා තියෙන ස්වාධීන කණ්ඩායමක් හැටියට ඉන්නේ අවස්ථාව. ඉතින් ඒකට දෙන්න පුළුවන් නම් කොහොමද මේ බිස්නස් කමිටියකට අපිට දෙන්න බැරි?
අපි සහයෝගය දෙනවා. අපි අපේ විපක්ෂ නායකතුමා නිතර කියලා තියෙනවා මේ අපේ විභාග විරාසන මන්ත්‍රීතුමාගේ කණ්ඩායම බිස්නස් කමිටියට ගෙන්නන්න කියලා. අපි සහයෝගය දෙනවා. ආණ්ඩුව තමයි විරුද්ධ උනේ. අපි නෙවෙයි. මී සපෝටඩ්.
සභානායකතුමා,
ගරු කථානායකතුමනි, එදා මේක දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා බිස්නස් කමිටියේදී. මම හිතන්නේ විපක්ෂ සංවිධායකතුමත් හිටියා. එදා බිස්නස් කමිටියකට නියෝජනය වෙන සිරු දෙනාම හිටියා. මගේ මතකයේ හැටියට මේ වන විට සාමාන්‍යයෙන් බිස්නස් කමිටියක ඉන්ස්ටිටියුට් සංඛ්‍යාව අභිභවා සමාජික සංඛ්‍යාව බිස්නස් කමිටියකේ ඉන්නවා. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගයේ යටතේ සිදුවෙන දේ තමයි පාර්ලිමේන්තු මැතිවරණයක් අවසනදී මැතිවරණ කොමසාරිස්වරයා විසින් ගැසට් නිවේදනයකින් නිවේදනය කරනවා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂෝ ස්වාධීන කණ්ඩායම් කවරේද යන්න. එතකොට පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ සහ ඒ ස්වාධීන කණ්ඩායම් වලට තමයි ස්ථාවර නියෝග යටතේ බිස්නස් කමිටියකේ පාර්ලිමේන්තු පිළිබඳ කාර්යක සභාවේ නියෝජනය ලැබෙන්නේ. හැබැයි ඒක වෙනස් වෙච්ච අවස්ථා ඉතිහාසෙ ඉඳලම තියෙනවා. උදාහරණයක් හට මම එදා පෙන්නුවා 2015 මැතිවරණයෙන් පස්සේ ජනාධිපතිවරණයෙන් පස්සේ ගන්නකොට එදා විපක්ෂයේ තමයි මන්ත්‍රීවරු 143ක් හිටියේ. හැබැයි විපක්ෂ නායක ධුරය ලැබුණේ වෙන දේශපාලන පක්ෂයකට. එතකොට ඒ එවැනි පූර්වාදර්ශය තියෙනවා. ඒ යටතේ පාර්ලිමේන්තු ඉඳලා සමහර කණ්ඩායම් අනිත් පැත්තට කණ්ඩායම් හැටියට යනවා. තනි මන්ත්‍රීවරු හැට මාරු වෙනවා. ඒ විදිහේ පාර්ලිමේන්තුව තුල පාර්ලිමේන්තුව ආරම්භුණෙන් පස්සේ ඒ ගැසට් නිවේදනයෙන් පස්සේ පාර්ලිමේන්තුවේ ස්වරූපය වෙනස් වෙනවා. දැන් අද තියෙන පාර්ලිමේන්තුවේ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙන නිසා ඒ පාර්ලිමේන්තුව මේ කමිටු වලට නම් කරන තේරුම් කාර්ය සභාව විසින් ඒ පිළිබඳව තීන්දුවක් අරගන්න ඕනේ. ඉතින් අවශ්‍ය නම් දෙපැත්තෙන් වැඩි කරන්න පුළුවන්. හැබැයි යම් දේශපාලන පක්ෂයක් ඒ පක්ෂය නියෝජනය කරන ලේකම්වරයා කියනවා නම් ඒ දේශපාලන පක්ෂයෙන් මෙන්න අහවලයි එන්නේ කියලා ඒක තමයි තේරීම් කාර්ක සභාව අනුගමනය කරන්නේ. දැන් උදාහරණයක් ඇට ඔබතුමාට මතක ඇති 2015 2014 15 ජනාධිපතිවරණයෙන් පස්සේ මේ ආණ්ඩු පක්ෂ විපක්ෂය වෙනස් වුණා. ආණ්ඩු පක්ෂයේ ඇත්තරම හිටියේ ප්‍රධාන දේශපාලන පක්ෂය 43. එතකොට විපක්ෂයේ හිටියා 143. දැන් ගරු කථානායකතුමේ එදා හිටියේ ගරු චමල් රාජපක්ෂ මහත්මයා තමයි කථානායක හැටියට. එතකොට විපක්ෂ නායක කවුද කියලා තේරීමේදී ප්‍රශ්නයක් ආවා. එතෙන්දී පොඩක් ඉන්න මගේ කතාව ඉවර නෑ. මම මේකට පදනමක් හදලා දෙන්න හදන්නේ ඔබතුමන්ලට. ඒකට මට අවස්ථාව දෙන්න. මම කියන්න හදන්නේ එවැනි පූර්වාදර්ශයන් තියෙනවා. ඒ නිසා ඔබතුමාට පුළුවන් ඒ පූර්වාදර්ශයන් අනුව කටයුතු කරන්න අද තියෙන පාර්ලිමේන්තුවේ සංයුතියත් එක්ක.
එක් දින ඔබතුමා කරුණාකරලා දැන් සභානායකතුමා ඔබතුමාගේ පැත්තට බෝලේ පාස් කරා. දැන් ඔබතුමා වෙන කාගේ හරි පැත්තකට බෝලේ පාස් කරන්නේ නැතුව එහෙමනම් ඔබතුමා තීරණය ගන්න. ඔබතුමා මේ සභාව විදි එකග වෙච්ච පරිදි තීරණය ගන්න. එහෙම නොකොනොත් කරු කථානායකතුමනි මේකේ රැකගෙන ඉඳලා ඝනපූර්ණේ නැති හැම අවස්ථාවකම සීනුව නාද කිරීම සඳහා අපි කටයුතු කරනවා. කරන්න දෙයක් නැහැ. අපේ මේ අවස්ථාව ලබා දෙන තුරු. කරු කථානායකතුමා.
ඔව් දාසිරි.
කරු කථානායකතුමා දැන් ගිය සතියේ මේ වගේම අපේ සභානායකතුමා මේ ප්‍රකාශය කරා ඔබතුමාට විපක්ෂයෙන් කිව්වා කිසි ගැටලුවක් නැහැ නම් ඔබතුමා නම් කරන්න. ඊට පස්සේ ඔබතුමා කියනවා මට නම් ටික දෙන්න මම ඒක කරන්නම් කියලා. ඉතින් අපි දැන් නම් ටික දෙන්න ලෑස්ති. ඔබතුමා කරුණාකරලා මේක ඉෂ්ට කරන්න කියලා අපි ඉල්ලන්නේ. අනිත් එක තමයි දැන් විශේෂයෙන් අපි කාරක සභාවලට ඔබතුමා දැන් පත් කරනවා. දැන් මම දැක්කම ඊට කලින් කාරක සභාව පත් කළේ එකට දාලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙක් කිසිම කාරක සභාවට ඔබතුමා පත් කළා නැහැ. ඒක මම බොහොම වක්කීමෙන් කියන්නේ. ඒ විතරක් නෙමෙයි. දැන් බිස්නස් කමිටියකට අපිට යන්න බෑ. දැන් මේ සම්බන්ධව අපිට තියෙන ප්‍රශ්න සමහර ඒවා ගන්න අපිට අයිතියක් නැහැ කරුක් කථානායකතුමා. දැන් බලන්න ඉන්දියාවත් එක්ක අස්සම් කරපු ගිවිසුම් ටික පිළිබඳව අපිට විවාදයක් ඕනේ. මොකද මේ රටේ අද අපි මේ සම්බන්ධව කතා කරන්න අපිට බිස්නස් කමිටියේ හිටියා නම් අපි මේ සම්බන්ධ විවාදයක් ඉල්ලනවා. මොකද පාර්ලිමේන්තුව දන්නේ නැහැ මොකද්ද කියලා අස්සම් කරේ කියලා. මේ අවශ්‍ය කරන කටයුතු ටික කරනවා. ජනාධිපතිතුමා ගිහිල්ලා අස්සම් කරනවා. විවිධ ගිවිසුම් ත්‍රිකුණාමලය සම්පූර්ණයෙන් පවරලා දෙනවා. ඊළඟට කංකසන්තුරේ, ඊළඟට පලාලි ගුවන්තොටුපළ, ඒ විතරක් නෙමෙයි මේ සියල්ලම කරනකොට පාර්ලිමේන්තුව දන්නේ නැහැ. හැබැයි ජනාධිපතිතුමා කියනවා පාර්ලිමේන්තුව තමයි උත්තරීතම ස්ථානය කියලා. අපි දන්නේ නැහැ මොනවද කතා කරලා තියෙන්නේ කියලා. ඒ නිසා මම විශේෂයෙන් විවාදයක් ඉල්ලනවා අපිට බිස්නස් කමිටියට යන්න බැරි නිසා. කරුණාකරලා මේ සම්බන්ධව එතුමා ගිල්ල ඉන්දියාවත් එක්ක අස්සම් කරපු ගිවිසුම් මොනවද? ඒ සම්බන්ධව ගෙනාපු තීන්දුව తీරන මොනවද? මේ සම්බන්ධව කරුණාකරලා අපිට විවාදයක් ලබලා දෙන්න පුළුවන් තරම් ඉක්මනින්. මොකද අපිට විවාදයක් ගන්න අවස්ථාවක් නැහැ.
ඔව් මුසාමිල් මන්ත්‍රී.
කනායකතුමනි ගිය වර මේ සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා මේ සංඛ්‍යාව ගැන මතු කරපු ඉඳා දැන් 30 ගානක් ඉන්නවායි කිව්වා බිස්නස් කමිටියේ. හැබැයි විපක්ෂ නායකතුමත් එදා යෝජනා කළා මේකේ සහභාගීත්වය බලන්න කියලා. විශාල ප්‍රමාණයක් හිටියට සහභාගී වෙන්න ඉතාම අඩුවෙන්. ඒ නිසා සහභාගී නොවන මන්ත්‍රීවරු ඉවත් කළා හරි ඒ ප්‍රමාණය සාධාරණව බෙදලා දෙන්න. නිකන් නම් තිබ්බට වැඩක් නැහැනේ කථානායකතුමනි ඒකට සහභාගී වෙන්නේ නැත්තම්. ඒ නිසා මේක මේ අපි පාර්ලිමේන්තුවේ කටයුතු වලදී ඉතාම සක්‍රීය විදියට මැදිහත් වෙනවා. ඒ නිසා මේ සක්‍රීය විදියට මැදිහත් වෙන කණ්ඩායම් වලට බිස්නස් කමිටියේ අවස්ථාව දෙන්න.
හරි. ඔව් මරි කරමු.
ගරු කථානායකතුමනි අර කාබනික පොහොර ගෙන්නපු අසූචි පොහොර නැවගෙන විග්‍රහාධිපතිවරයා 2020 අගෝස්තු 26 වෙනිදා වාර්තාවක් ඒක මේ ඉදිරිපත් කරලා තියෙනවා පාර්ලිමේන්තුවට. ඒ අනුව පාර්ලිමේන්තුව මේක ඉදිරිපත් කරලා තියෙනවා කෝප් කමිටුවට. දැන් අවුරුද්දක් වෙනවා. දැන් මේක නිර්දේශ කරලා තියෙනවා වකිඋත්තන නඩු දාන්න කියලා. අද වෙනකම් මේක ගැන කිසිදු කියවරක් කරගෙන නැහැ.
මේක මේ වෙලාවේ නෙවෙයි මන්ත්‍රීතුමා ගන්න ඕනේ මේ කාරණා ඉවර වුණාට පස්සේ නේ අද මේ ටික ඉවර කරන්න හරි. ඔව් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව 2022 මුදල් වර්ෂයේ සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළවැනි කාණ්ඩයේ 4වැනි, 5වැනි හා 7වැනි කොටස් සහ 6වැනි කාණ්ඩයේ පළවෙනි කොටස මම ඉදිරිපත් කරමි. සභානායකතුමා.
ගරු කථානායකතුමනි එකී වාර්තාව මුද්‍රණය කළ තුය යෝජනා කර.
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 8වැනි කාණ්ඩයේ අපනයන කෘෂිකර්ම භෝග නිෂ්පාදනය හා ප්‍රවර්ධන සම්බන්ධ රාජ්‍ය ආයතන වල කාර්යභාරය අගැයීම සම්බන්ධ කාර්යසාර සාධන හා පරිසර විගණන වාර්තාවේ පළවන කොටස සහ ශ්‍රී ලංකාවේ ශක්තිමත් සහ සුවපහසු ජාතික මහජන සෞඛ්‍ය පද්ධතිය තිරසර සංවර්ධන ඉලක්ක 3 සම්බන්ධ
තිරසර සංවර්ධන ඉලක්ක ක්‍රියාත්මක කිරීම විගණනය කිරීම සම්බන්ධ කාර්ය සාධන සහ පරිසර විගණන වාර්තාවේ දෙවන කොටස මම ඉදිරිපත් කරමි සභානායකතුමා.
එකී වාර්තාව මුද්‍රණය කෘතිය යෝජනා කර.
පිළිලේඛන ආදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2018 සහ 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ වාර්ෂික වාර්තා සහ 2022 වර්ෂය සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මෙම වාර්තා ජාතික ආර්ථික භෞතික සැලසුම් පිළිබඳව කාංචික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළිතිය මම යෝජනා කරමි. 2022 වර්ෂය සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සහ ගිණුම් මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව විවෘත සහ වර්ගීකృత රාජ්‍ය පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළිතිය මම යෝජනා කරමි. 1979 අංක 40 දන්න ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වගන්ති යටතේ සිස්බද්ධ සම්බන්ධ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2023 ජූනි 16 වෙනි දිනයේ අංක 23:36 අදට 71 දරන අතිවිශේෂ ගැසපත්‍රයේ පළ කරන ලද නියමයේ මම ඉදිරිපත් කරමි. මෙම නියමයේ රජයේ මුදල් පිළිබඳව කාර්ක සභාව වෙත යොමු කළිතිය මම යෝජනා කරමි. 2022 අංක 43 දරන විසර්ජන පනතේ 6 වගන්ති යටතේ 2023-06 සිට 2023-06 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැරිශීෂ අංක 240 යටතේ පරිපූර්ණ සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද පරිපූර්ණ වෙන්කිරි පිළිබඳ සටහන් මම ඉදිරිපත් කරමි.
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමනි,
ගරු කථානායකතුමනි, 2022 වර්ෂය සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධක වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව බලශක්තිය ප්‍රවාහනය පිළිබඳ කැබිනට් ආංශික කාරක සභාවේ යොමු කළ යුතුය මම යෝජනා කරමි. මෙම ලිපිලේඛනාදී පිටපත් ගරු මන්ත්‍රීතුමන්ලා වෙත සපයා ඇත.
කෘෂිකර්ම අමාත්‍යතුමා,
කථානායකතුමනි, 2022 වර්ෂය සඳහා සත්ව නිෂ්පාදනා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ආහාර සුරක්ෂිතාව හා කෘෂිකර්ම පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුය මම යෝජනා කරමි.
අධිකරණ හා බන්ධනාගාර කටයුතු පිළිබඳ අමාත්‍යතුමා,
කථානායකතුමනි, 2003 අංක 21 දරන සමිත මණ්ඩල විශේෂ වර්ගවල ආරවුල් පනතේ 42 වගන්තිය සමග කිය යුතු 27 වගන්තිය යටතේ අධිකරණ බන්ධනාගාර කටයුතු ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් සාධන ලදුව 2023 ජනවාරි 14 දිනෙහි අංක 23:14 අධික 80 දරන අතිවිශේෂ ගැසපත්‍රය පළ කරන ලද නියෝග සහ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 29 ආ2 වගන්ති යටතේ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් සාධන ලදුව 2023 අප්‍රේල 21 වෙනි දිනයේ අංක 23:28 අධික 16 දරන අතිවිශේෂ ගැසපත්‍රය පළ කරන ලද නියමයේ මම ඉදිරිපත් කරමි. මෙම නියෝග සහ නියමයේ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව අමාත්‍යාංශ උපදේශක කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
පැවිලි කර්මාන්ත අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 2020 වර්ෂය සඳහා ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ජාතික ආර්ථික හා ණයත් භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි.
උද්දේශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 2022 වර්ෂය සඳහා බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ආගමික කටයුතු සහ සාජීවනයේ පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුය යෝජනා කරමි.
ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 2022 වර්ෂය සඳහා ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව මාධ්‍ය තාරුණ්‍ය උරුමය සහ නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි. තවද 2022 වර්ෂය සඳහා වාරිමාර්ග අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ආහාර සුරක්ෂිතතාව සහ කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
පාර්ලිමේන්තුවේ ස්ථාරුණියක 52.6 යටතේ ශ්‍රී ලංකා වරලත් නැවුතරව කරුවන්ගේ ආයතනයේ සංස්ථාගත කිරීමේ නැමැති ප්‍රණත් කෙටුම්පති පිළිබඳ වාර්තා පිළිගැනීම වරාය හා නාවික සේවා අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, ශ්‍රී ලංකා වරලත් නැවුතරව කරුවන්ගේ ආයතන සංස්ථාප කිරීමේ ඇමති පනත් කෙටුප්පත පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52 යටතේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
දෙවෙනිවර කියවීම කවදාද? කාර්ක සභාව වාර්තා පිළිගැනීම යුක්තිගරුක සහ නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික අධිකරණ සභාවේ කාර්ක සභාවේ වාර්තාව WDJ සෙනවිරත්න මැතිතුමා.
ගරු කතානායකතුමනි, යුක්තිගරුක සහ නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික අධිෂ්ඨාන කාර්ක සභාවට යොමු කිරීම ලද 2022 වර්ෂය සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්යසාධක වාර්තාව සහ 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාර්ය සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේ වාර්තාව එම කාර්ක සභාවේ සභාපති වෙනුවෙන් එහි සමාජික පාර්ශ්වයේ චම්පක රණවක මැතිතුමා.
ගරු කතානායකතුමනි, වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව මේ අවස්ථාවේදී අපේ සභාපතිතුමා විදේශගත වෙලා ඉඳලා එතුමා වෙනුවෙන් මේ කාර්ක සභා මේ නියෝජිතෙක් ලෙස මා විසින් ඉදිරිපත් කරනවා. කරුණු කීපයක් මේ වාර්තාවෙන් පැනනගිලා තිබෙනවා. පළමුව, රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය අනුව රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරම්හි යවත්කාලීන තොරතුරු සැපයීමේ අරමුණින් මේ වාර්තාව නිකුත් කරනු ලැබේ. 2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනතේ 10 වගන්තියට අනුව වසර මැද රාජ්‍ය මූල්‍ය කාරණ සාධනයේ සම්බන්ධයෙන් වූ වාර්තාව මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් වසරේ ජනවාරි සිට ජූනි මාස අවසානයේ දක්වා ඇතුළත් වන පරිදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබේ. අප්‍රේල් මාසයේ දක්වා එක වෙබ් අඩවියට ඇතුළු කළ තියෙනවා. අද ජූනි මාසයේ දක්වා නිකුත් කරනවා. අන්තර්ගතය කරුණු හතරකින් යුක්තයි. ආර්ථික අපේක්ෂාවන්, උද්ධමනයේ මූල්‍යාංශයේ කොටස් වෙළඳ පොළ, විදේශාංශය හා විදේශ ආර්ථික අපේක්ෂාවන්, 2 රාජ්‍ය මූල්‍යාංශයේ රාජ්‍ය ආදායම වියදම් හා භාණ්ඩාගාර වියදම්, 3 රාජ්‍ය ව්‍යවසාය කළමනාකරණය, 4 විදේශ මූල්‍යණය හා දායකත්වය, ආර්ථික ස්ථායීකරණ මූලික වැඩපිළිවෙලට සමගාමීව යම් මට්ටමක ආර්ථික වර්ධනයක් 2023 වර්ෂයේ අපේක්ෂා කරයි. 2022 වර්ෂයේ පළමු කාර්තුවේදී 4.4% ආර්ථික සංකෝචනයක් ඍණ 4.4% සිදු වූ අතර 2023 පළමු කාර්තුවේ 11.5% ආර්ථික සංකෝචනයක් ඍණ 11.5% වාර්තා විය. 2022 ජූනි ජූලි මාස උද්ධමනයට සාපේක්ෂව 2023 ජූනි ජූලි මාස උද්ධමනයේ කැපිපෙන ලෙස අඩු වී ඇත. 2022 ජූනි 54.6 සිට 2023 ජූනි 12 දක්වා අඩු වෙලා තියෙනවා. කොළඹ පාරිභෝගික මිලදර්ශකයට අනුව, ජාතික පාරිභෝගික මිලදර්ශනයකට අනුව මතුපිට උද්ධමනය 2022 මැයි 145.3 සිට ජූනි මාස 58.9 වූ අතර 2023 මැයි වන විට 122.1 හා ජූනි වන විට 110.8 දක්වා අඩු වෙලා තියෙනවා. භාණ්ඩාගාර මුදල් ප්‍රවාහයේ දත්ත අනුව භාණ්ඩාගාරයට ලැබුණු ආදායම් හා අනුකුත් ලැබීම් රුපියල් බිලියන 1250යි 2023 ජනවාරි ජූනි 2023 ඇස්තමේටුව සාපේක්ෂව 11.1% වර්ධනයක් සඳහන් කරලා තියෙනවා. භාණ්ඩාගාරයෙන් සිදු කළ වියදම් මුදාහැරීම් වර්තන වියදම් 2166.9 රුපියල් බිලියන අපේක්ෂිත ඇස්තමේන්තුවට වඩා ඍණ 10.2% වෙලා තියෙනවා. ප්‍රාග්ධන වියදම බිලියන 265යි අපේක්ෂිත ඇස්තමේන්තුවට වඩා ඍණ 21.4යි. ශුද්ධ හිඟය බිලියන 1181.9යි. දල ණය ගැනීම් බිලියන 1922.1යි. ඒකත් වැඩි වෙලා තියෙනවා 17.8කින්. ණය ආපසු ගෙවීම් ඍණ 617.8යි. ඒකත් 133.6ක ඍණ වර්ධනයක් පෙන්වන්නේ. ශුද්ධ ණය ගැනීම් බිලියන 1304.3යි. ඒක 7.45ක වැඩිවීමක් පෙන්වුම් කරලා තියෙනවා. අවසාන මුදල් ශේෂය හැටියට බිලියන 44.1ක් ලැබිලා තියෙනවා. ඒ අනුව දල ණය ගැනීම් ජනවාරි සිට ජූනි දක්වා රුපියල් බිලියන 1122.6ක්, භාණ්ඩාගාර බිල්පත් වලින් රුපියල් බිලියන 1188.4ක්, භාණ්ඩාගාර බැඳුම්කර වලින් රුපියල් බිලියන 317ක්, ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ආපසු ගෙවීම නිසා ඍණ 86.4ක්, ශ්‍රී ලංකාවේ මහ බැංකුවෙන් ලබාගත් తాවකාලික අත්තිකාරම 89.9ක්, අනිකුත් රුපියල් බිලියන 386.3ක් ආපසු ගෙවීම. රාජ්‍ය ව්‍යවසායන් 52ක්, ඒ ගණයේ රාජ්‍ය ව්‍යවසායන් 52ක් 2022 වසරට සාපේක්ෂව 2023 වර්ෂයේදී රුපියල් බිලියන 144ක ලාභයක් වාර්තා කරලා තිබෙනවා. මේ ආයතන 52 2022 වර්ෂයේ රුපියල් බිලියන 859ක ලාභයක් වාර්තා කරලා තිබෙනවා. දෙදස් විසතුන ජනවාර්සිට ජුනි දක්වා කාලය තුළ විදේශ ණය ලෙස එක්සත් ජනපද ඩොලර් මිලියන 1357.8ක් ද ප්‍රධාන ලෙස එක්සත් ජනපද ඩොලර් මිලියන 6.9ක් ද වශයෙන් සමස්ත එකසුව ලෙස මුදාහරණ ලද සමස්ත විදේශ ණය ව්‍යාපෘති අනුව එක්සත් ජනපද ඩොලර් මිලියන 1364.7ක්. කාරක සභාවේ තීරණ සලකා බැලීමෙන් අනතුරුව කාරක සභාව වසර මැද රාජ්‍ය මූල තත්ත්වය පිළිබඳ වාර්තාව 2023 අනුමත කරන ලද අතර මේ සම්බන්ධව රාජ්‍ය මුදල් කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට පිළිගැන්විය යුතුයි තීරණය
කළේ.
දැනගැනීම සඳහා ගිය අවුරුද්දේ පළවෙනි මාස 6 ආර්ථික වර්ධනය ඍණ 4.4යි. මේ අවුරුද්දේ පළවෙනි මාස 6 ඍණ 11යි මයිනස් 11. ඒකේ ආර්ථිකය හොඳයි හොඳයි කියනනේ මේගොල්ලෝ. ආර්ථිකය හොඳයි හොඳයි කියනවා. කොහෙද මේක තියෙන්නේ? මයිනස් 11 ෆස්ට් 6 මන්ත්ස්.
ඔව් සියලුම විදිවෙතුවා.
මම මේ අද විවාදයේ අවසානයේ මේ සියල්ලට පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි පසුගිය වර්ෂයේ අවසාන කාර්තුවේ 12.4ක ඍණ ආර්ථිකයක් තිබුණේ. එතන ඉඳන් තමයි ඊළඟ කාර්තුවේ 11.0 ගන්නට ගියේ. ක්‍රමක්‍රමයෙන් තමයි මේක ඉහළට ගෙනියන්නේ ගරු කතානායකතුමනි.
හරි, බොහොම ස්තුතියි. ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යසභාවේ වාර්තාව නාමල් රාජපක්ෂ මැතිතුමා.
Honorable Speaker, I present the report of the Sectoral Oversight Committee on International Relations on annual performance report of the Foreign Ministry of Foreign Affairs for the year 2022 which was referred to the committee.
පරිසරය හා ස්වාභාවික සම්පත් පිළිබඳ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යසභාවේ වාර්තාව අජිත් මාන්නපෙරුම් මැතිතුමා.
පරිසරය ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කරන ලද 20/22 වර්ෂයේ සඳහා වනජීවී සහ වන සම්පත් අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව 20/22 වර්ෂයේ සඳහා ජාතික සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධක වාර්තාව 20/21 වර්ෂයේ සඳහා රාජ්‍ය දැව සංස්ථාවේ වාර්ෂික වාර්තාව 20/22 වර්ෂයේ සඳහා ජාතික ප්‍රජාජල සැපයුම දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධක වාර්තාව සහ 20/22 වර්ෂයේ සඳහා ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ක සභාව වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම පිළිගන්නමි.
රාජන පෙත්සම් පිළිගැනීම රංජිත් සියඹලා පිටිය මැතිතුමා.
ගරු කතානායකතුමනි, මොළගොඩ වරකදෙණිය යන ලිපිනේ පදිංචි SM කරුණාරත්න මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නමි.
ප්‍රේමලාල් ජයසේකර මැතිතුමා. වාසුදේව නානායක්කාර මැතිතුමා.
ගරු කතානායකතුමනි, පන්නිපිටිය මා කුමර කුලතුංග මාවත අංක 486 ඉරක් 2K දරණ ස්ථානයේ පදිංචි KPDJ කුමාර මහතාගෙන් ලැබුණු පෙත්තම් පිළිගන්නුමි.
ජීත් මාන්නපෙරුම් මැතිතුමා.
ගරු කතානායකතුමනි, වේයන්ගොඩ මාලිගාතැන්න අංක 226 ඇල ඉරක් 1 ඇල ඉරක් C දරණ ස්ථානයේ පදිංචි GW ගුණතිලක මහතාගෙන් ලැබුණු පෙත්තම පිළිගන්නමි.
කුමාරසිරි රත්නායක මැතිතුමා.
ගරු කතානායකතුමනි, මොනරාගල උක්කම්පිටිය කණ්ඩියාය වැවේවත් යන ලිපිනේ පදිංචි RMH සීලවති මහත්මියගෙන් ලැබුණ පෙත්සම පිළිගන්නවා.
උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා.
ගරු කතානායකතුමනි, වත්තේගම මක්කානිගම ඉහළ ගෝනාගම අංක 19-4 දරණ ස්ථානයේ පදිංචි RM ජයසුන්දර මහතාගේ ලැබුණ පෙත්සම පිළිගන්නවා.
කේමලාල් ජයසේකර මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, රත්නපුර රත්නහංගම අම්මල යන ලිපිනේ පදිංචි K වසන්ත පෙරේරා මහතාගෙන් ලැබුණ පෙත්සම පිළිගන්නවා.
එතසම් මහනදේශම් පිළිබඳ කාර්යසභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න චමින්ද විජේසිරි මැතිතුමා.
කලින් ප්‍රශ්න ආනෝ.
ඔව් සබ්බේ ජයසිරි ජයසිරි මැතිතුමා.
ප්‍රශ්නෙට තාම ඔබතුමා විසඳුමක් දුන්නේ නැහැ. ඒකයි මම මේ කතා
කරන්නේ. ඒක විසඳුම දෙන්න ඕනේ කාර්ක සභාව. මම නෙමෙයි.
ආ රයිට්. ගරු කතානායකතුමා, මට තව එක කාරණයක් මතු කරන්න තියෙනවා. විශේෂයෙන් ඊයේ මේ ගුවන් නියමුවන් දෙන්නෙක් අපේ රටේ අවාසනාවන්ත ලෙස මිය ගියා. ඒ ගුවන් යානය හදලා තියෙන්නේ 1958 වර්ෂයේ. එන්ජිම නිෂ්පාදනය කරලා තියෙන්නේ 1961. මේ අපි ඉපදෙලත් නැහැ මේ එන්ජින් නිෂ්පාදනය කරනකොට. ඇත්ත වශයෙන් මේ PT6 කියන චීනෙන් ගෙනාපු 6ක් ගුවන් යානා. දැන් මේවා පාවිච්චි කරනවා ලංකාවේ ගුවන් යානා නියමුවන් පුහුණු කිරීම සඳහා. දැන් මේකෙන් මිය ගිහිලා තිනවා කුරුණෑගල තිදරුපියෙක් වින් කමාන්ඩර් තරඳු හේරත් ගුවන් නියම උපදේශකවරයා. ඒ වගේම අලව් උපදේශ බදින්චි පුහුණු ගුවන් නිලධාරී ෆ්ලයින් ඔෆිසර් පෙෂාන් වර්ණසූරිය තරුණයා. මේ අයගේ මරණයන් සම්බන්ධව මේ මේවත් ගරු කතානායකතුමා තියෙන්න ඕනේ මේ 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 කෞතුකාගාරය 1958 එන්ජින් හයි කරපු ඒවා. දැන් මේවා ගෙනල්ලා තමයි මේ රටේ ගුවන් නියමෝ මේ පුහුණු කරන්නේ. මේක ඉතාම හරිම අසාධාරණ තත්වයක් ඇතිලා තිබෙන. ඒ වගේම ඇත්තටම කනගාටුදායකයි සියලු දෙනාට. මොකද හේතුව මෙවැනි ගුවන් නියමුවන් මිය යනකොට දවස ගානේ දැන් මේ වගේ හයක් මේ ගුවන් යානවලින් මිය ගිහිලා තියෙනවා. මම අහන්න කැමතියි මේ ආණ්ඩුවෙන් මේකට වග කියන්නේ කවුද? තවදුරටත් මේ ගුවන් යානා පාවිච්චි කළා අපේ ගුවන් නියමුවන් පතලා යනවා දවස ගානේ මා පොළොවට මිනිස්සු මැරලා යනවා. කවුද මේකේ වගකීම් බාරගන්නේ? කෆීර් යානා වෙනුවෙන් ඔබතුමාලා නිෂ්පාදනය හදාගන්න ඩොලර් මිලියන 55ක් ඒවා නිෂ්පාදනය කරපු එක නැවත අලුත් වැඩියා කරන්න වියදම් කරා. මේකේ 0.75යි මේ යානෙක මිලියන ඩොලර් මිලියන ගාන. ඉතින් තවත් මේවා පාවිච්චි කළා මේ රටේ මේ අහිංසක අපේ මිනිස්සුම මරා දාන වැඩපිළිවෙළද මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ? නැත්නම් ඒකට වෙනත් විකල්පයක් තියෙනවද කියලා මම අහන්න කැමතියි.
බොහොම ස්තුතියි අමතුමා. ආ ඒක ඔබතුමා කරන්නේ දැන්. ඔව්. කියන්නේ ජල ප්‍රශ්නය පිළිබඳ ප්‍රශ්නේද?
ඔව් එසේ.
ඔබතුමා ඉදිරිපත් කරන්නේ ඒක.
මොකද්ද කියන්නේ?
මොකද්ද?
ගරු කතානායකතුමනි, මේ උඩවලව ප්‍රදේශයේ පවුල් 36000ක් වලව නිම්නේ ගොවිතැන් කරපු, ඒ වගේම අක්කර 65000ක් ජලය නැතිකමෙන් විශාල ප්‍රශ්නයකට මුහුණ දී තිබෙනවා. මේකට දිගු කාලීන විසඳුම තියෙන්නේ කළුගඟ හැරවීමේ, කළුගඟ පහළට හැරවීමේ කර්ණය දැන් ප්‍රමාද වෙමින් තියෙන කාලයක සිට ඒක නැවතත් මතු කරගත යුතුයි කියලා මම හිතනවා. වාරි මාර්ග ඇමතුමාත් ඉදිරිවල ඇමතුමාත් කල්පනා කළා. එසේ කරන්නට තිබුණු විරෝධය තමයි උඩ ජලාශයක් ඇදීමට මිනිසුන්ගේ ඉඩම් ගන්න යනවායි කියන එක. නමුත් එසේ නොකර මෙය කුඩා පරිමාවක් තුළ පහළට උමගයකින් හරවීමේ වැනි ක්‍රියාමාර්ගයක් සඳහා ඉංජිනේරුවන්ගේ උපදෙස් ලැබිලා තියෙනවා. මේ මගේ උපදෙස් නෙමෙයි. මේ නිසා මේ නිතර ඇතිවෙන ප්‍රශ්නයක් තමයි වලවේ ජලාශයේ ජලය හිගවීම මේ කාලේ. ඒ නිසා මේ මහමුදිර ගලා යන සද්දන්ත ප්‍රමාණය මේ අපේ කළුගඟේ අපරාධේ මේ මිනිස්සු නියඟයකින් පෙළෙනවා. මේ කළුගඟේ වතුර මුදිර ගලා යනවා. මේ තත්වය निराකරණය කිරීමට අවශ්‍ය පියවර ගන්න අතර මම කියන්නේ විදුලියට විකල්ප තියෙනවා. නමුත් ගොවිතැන්ට විකල්පයක් නැහැ ජලය ඇර. ඒ නිසා තමයි අපේ තියෙන්නේ පානීය ජලය ප්‍රමුඛත්වය, දෙවෙනි ප්‍රමුඛත්වය ගොවිතැන, තුන්වෙනි ප්‍රමුඛත්වය විදුලිපළය. නමුත් මේ සමනල වැවෙන් මේ සඳහා අවශ්‍ය ජලය මුදා හැරීම ගැන මේ වෙනතුරු සාධාරණ තීරණයක් ලැබිලා නැහැ. මේම වුණොත් පවුල් 36000ක ආරක්ෂක ආහාර සුරක්ෂිතතාවය අනතුරට පත්වෙන බව ඔබතුමාට මම කියන්න කැමතියි. මේ අතර උමාවෙන් එන විදුලිය, අම්බලන්ගොඩ නැවතී තියෙන විදුලි රැහන, මේවා ගැන ක්‍රියාත්මක වුණොත් දකුණු පළාතේ විදුලිය පිළිබඳ ප්‍රශ්නයට යම් විසඳුමක් ලැබෙන බවත් මම කියන්න ඕන. නමුත් මේ ගොවි ජනතාවට කිසියම් විකල්පයක් නැහැ ජලය හැර.
ඇමතුමා උත්තරයක් දෙන පොඩ්ඩක්.
අර කතානායකතුමනි, විශේෂයෙන්ම වාසුදේව නානායක්කාර මැතිතුමා මතු කරපු ප්‍රශ්නය පිළිබඳව ඊයේ දවසේ කැබිනට් මණ්ඩලය විසින් තීරණයක් ගනු ලැබුවා. මීට පෙර ගරු කතානායකතුමනි ඉල්ලීම් කරලා තිබුණා විදුලි බල මණ්ඩලයෙන් සමනලවැව ජලාශයෙන් වලව කලාපයට ජලය නිකුත් කිරීම සඳහා, විශේෂයෙන්ම මේ කෘෂිකාර්මික කටයුතු සඳහා. ගරු කතානායකතුමනි, පළමුවෙන්ම කිව යුතුයි සමනලවැව ජලාශයේ ජලය එකරාශී වෙන්නේ විදුලි උත්පාදනය වෙනුවෙන්ම පමණයි. එතකොට කිසිම එකඟතාවයක් නැහැ හෝ ගිවිසුමක් කෘෂිකාර්මික හෝ වාරිමාර්ග කටයුතුවට ජලය නිදහස් කරන්න. නමුත් අපිට වාරිමාර්ග අමාත්‍යාංශයෙන් මූලිකවම දැනුවත් කරන්නේ අවශ්‍යතාවයක් පිළිබඳව ජුනි මාසේ 30 වෙනිදා. ජුනි මාසේ 30 වෙනිදා අපිව දැනුවත් කරාට පස්සේ විදුලි බල මණ්ඩලය හා ජල කළමනාකරණ
කමිටුව රැස් වෙලා තීන්දුව කරනවා විශේෂයෙන්ම ජූලි මාසයේ 30 වෙනිදා ඉඳලා ජලය නිකුත් කරන්න 0.5ක් ඒ කියන්නේ 0.5 MCM per day from Samanavala power station මේක තමයි එකඟතාවය ඇති වෙන්නේ ජල කළමනාකරණ දෙපාර්තමේන්තුවත් එක්ක කමිටුවත් එක්ක ඔවුන් සහ ඒකාබද්ධව කරන කමිටුව ඊට පස්සේ ඔවුන් නැවත ඉල්ලීමක් කරනවා අපෙන් විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමා සාමාන්‍ය අධිකාරතුමත් එක්ක ජූලි මාසයේ 13 වෙනිදා ඒ ප්‍රමාණය තව වැඩි කරලා දෙන්න කියලා. ඒ අනුව විදුලි බල මණ්ඩලය එකඟ වෙනවා MCM 2 බැගින් ජලය නිකුත් කරන්න දවස් 2ක්. ඊට පස්සේ ඔවුන් කියනවා ඔවුන් පුරෝකතනය අනුව කියන්නේ 12 වෙනිදා 13 වෙනිදා 14 වෙනිදා කියන දවස් 2 ජලය නිකුත් කරන්න 15 වෙනිදා වැසි ලැබෙන තත්වයක් ඇති වෙනවා කියලා. නමුත් 15 වෙනිදා වැසි ලැබෙන තත්වයක් ඇති වෙන්නේ නැහැ. නමුත් අපි MCM 2 බැගින් ජූලි මාසයේ 13ක් 14ක් එකඟ වෙච්ච පරිදි ජලය නිකුත් කළා තියෙනවා. ඊට පස්සේ නැවත වතාවක් ඔවුන් ඉල්ලීමක් කරනවා අපෙන් ඉල්ලීමක් කරනවා ජූලි මාසයේ 17 වෙනිදා මම මගෙන් ඉල්ලීමක් කරනවා මේකට මැදිහත් වෙලා විසඳුමක් ලබා දෙන්න කියලා. ඒ අනුව අපි ජල කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් පාලක පද්ධතිය එකට තියලා අපි සාකච්ඡාවක් කරනවා. ඒකෙදි එකඟතාවයක් එනවා ජූලි මාසයේ 17 වෙනිදා ඉඳලා අපි එකඟතාවයක් එනවා උන්ට ලිඛිතව දෙගොල්ලෝ කතා වෙනවා ජූලි මාසයේ 17.9යි MCM ඊළඟට ජූලි මාසයේ 18 වෙනිදා 1.4යි ඒ අනුව ජූලි මාසයේ 24 වෙනිදා දක්වා 1.4 බැගින් දින 7ක් එක දිගට ජලය නිකුත් කරනවා විදුලි උත්පාදනය කරමින් ඊට පස්සේ දින කීපේ තමයි ජූලි මාසයේ 25 26 27 28 29 30 31 කියන දවස් ටික 0.4 MCM බැගින් නිකුත් කරන්න කියන ඉල්ලීම කරන්නේ. ඒ අනුව තමයි මේ එකඟතාවෙන් මේ නිකුත් කිරීම කරන්නේ. එකක් කියන්න ඕන ගරු කතානායකතුමනි දැන් විදුලි බල මණ්ඩලයට විදුලි බල අමාත්‍යාංශයට මේ චෝදනාව එල්ල වෙනවා. ඒතර අපි අපේ පුරෝකතන හදාගන්නේ විදුලි ජනනය කිරීම සඳහා ජල කළමනාකරණ දෙපාර්තමේන්තුවත් අනිකුත් අපේ ආයතනත් අපිට ලබා දෙන උපදෙස් මත. ඒතර කොත්මලෙන් කොච්චර නිපදවන්න පුළුවන්ද වික්ටෝරියා වලින් කොච්චර නිපදවන්න පුළුවන්ද කියන එක අපේ ජල කළමනාකරණ දෙපාර්තමේන්තුව දෙනවා. හැබැයි අපිට ජුනි මාසයේ 30 වෙනිදා වෙනකන් වාරි මාර්ග අමාත්‍යාංශයෙන් අපෙන් ඉල්ලීමක් කරලා තිබුණේ නැහැ සමනලවෙන් මෙන්න මෙහෙම එකක් නිදහස් කරන්න කියන එක. ඒක අපේ පුරෝකතනය කරලා තිබුණෙත් නැහැ. ජුනි මාසයේ 30 වෙනිදා අපෙන් ඉල්ලීම කරාම අපි ඒ වෙනුවෙන් ජලය නිකුත් කරන්න කටයුතු කළා තිබුණා. ඒ වගේම වැරදි මතයක් නිර්මාණය කරලා තිබුණා මේ තියෙන වතුර ටික කලින් නිදහස් කරා නම් මේ ප්‍රශ්නේ ඉවර වෙනවා කියලා. දින 4ට 5ට විතරයි ජලය තියෙන්නේ කියලා. නමුත් ගරු කතානායකතුමනි මේ අද නිකුත් කරන ජලයත් අපි කළමනාකරණය කරමින් අපි විදුලි බල මණ්ඩලයේ සැලසුම් සහගත කරලා තිබුණු අපේ වැඩපිළිවෙළේ ක්‍රියාත්මක වෙනවා නම් ඔක්තෝබර් මාසේ 15 වෙනිදා දක්වා අපිට කිසි ගැටලුවක් නැතුව සමනලව ජලාශයේ විදුලි උත්පාදනය කරන්න හැකියාව තියෙනවා. එතන තමයි ඔක්තෝබර් මාසේ වැසි බලාපොරොත්තු වෙන්නේ. ඔක්තෝබර් නොවැම්බර් එතකොට කිසිම අඛණ්ඩව විදුලි කප්පාදුවකින් තොරව මේ කටයුත්ත යන්න පුළුවන්. නමුත් ඊයේ දවසේ අපි කැබිනට් මණ්ඩලයට යෝජනා කරා මේ තියෙන තත්ත්වය ඇති වෙලා තියෙන තත්ත්වයත් එක්ක අපිට එහෙනම් විකල්ප යෝජනා වලට යන්න වෙනවා කියලා. දැන් අපි පහුගිය අවුරුද්දේ පාර්ලිමේන්තුවේ විදුලි බල මිල සංශෝධනය කිරීමේදී අපි මේ වෙලාවෙම කිව්වා ඒ වෙලාවේ පුරෝකතනය කළ තිබුණා මේ අවුරුද්ද නියගයක් නෙමෙයි තියෙන්නේ සාමාන්‍ය වර්ෂාපතනයකුත් නෙමෙයි වැඩි වර්ෂාපතනයක් ලැබෙන හැටියට තමයි මහජන උපකිතා කොමිසමයිට කියලා තිබුණේ. ඒ කියන්නේ ගිගවට් පැය 5000ක් උපදවන්න පුළුවන් කියලා. නමුත් අපි විදුලි බල මණ්ඩලයේ කිව්වා නෑ 4200ක් 4500ක් පමණයි නිපදවන්න පුළුවන් වෙන කියලා. නමුත් දැන් මේ ඇති වෙලා තියෙන තත්ත්වෙත් එක්ක එල් නීනෝ තත්ත්වේ හෝ මේ නියක තත්ත්වේ හින්දා 3750ක්වත් අපිට උත්පාදනය කරන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා අපි නමුත් පෙර සූදානමක් ඉදිරියට තියෙන විදුලි බල මණ්ඩලයේ අවශ්‍ය අපිට ඩීසල් හෝ දැවි තෙල් බලාගාර වලින් අවශ්‍ය විදුලිය අරගෙන තමයි දැන් විදුලිය ලබා දෙන්නේ. ඒ නිසා ඊයේ දවසේ කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගත්ත ගරු කතානායකතුමනි අපි යෝජනා කරා මේ තියෙන තත්ත්වෙන් යම් සහනයක් ලබා දෙන්න කෘෂි කර්මාන්තයටත් වාරි මාර්ගයටත් අපේ තියෙන සියලුම වතුර ටික උපරිම ධාරිතාවෙන් භාවිතා කළා. ඒ කියන්නේ 3.5 MCM අදත් හෙටත් අනිද්දත් මේ දවස් තුනේ විදුලි උත්පාදනය කරමින් භාවිතා කරලා නිකුත් කරන්නත් ඊළඟ දින පහ සඳහා 2.5 MCM වලට අඩු ප්‍රමාණයක් අවශ්‍යතාවය අනුව නිදහස් කරන්න අපි කටයුතු කරනවා කියන. හැබැයි එහෙම අපි කරාම 16 වෙනිදා වෙනකට අගෝස්තු මාසේ 16 වෙනිදා සමනලවල ජලාශයේ විදුලි උත්පාදනය සම්පූර්ණයෙන්ම ඇනහිටිනවා. ඒක සම්පූර්ණයෙන් ඇනහිටුනම අපිට විකල්ප විදුලිය මිලදී ගැනීමක් නැත්නම් අනිවාර්යයෙන්ම අපි මාතර දිස්ත්‍රික්කය, ගාල්ල දිස්ත්‍රික්කය, රත්නපුර දිස්ත්‍රික්කය, හම්බන්තොට දිස්ත්‍රික්කය කියන දිස්ත්‍රික්කවල පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් පැය 3ක විදුලි කප්පාදුවක් යන්න වෙනවා. ඒ විදුලිය මිලදී ගැනීමක් සිදු කරේ නැත්නම් එතන දවල් කාලේ පැයයි රාත්‍රී කාලේ පැය 2යි. ඒ නිසා අපි ඉල්ලීමක් කරා අපිට විදුලිය කප්පාදු කරන්න බෑ.
අපි පහුගිය මාර්තු මාසයේ තිල්ලිමක් කළ තිබුණා මාස 3කට 4කට කාලයට සමහර විට අපිට අවශ්‍ය වෙයි කියලා ඒ අනුමැතියම හෝ පාවිච්චි කරලා අපිට විදුලිය මිලදී ගන්න අවශ්‍ය වෙයි කියලා. ඒ විදුලිය මිලදී ගන්නවා නම් ගරු කතානායකතුමනි අපේ රටේ තියෙන බලාගාර 3යි. දකුණු පළාතට සම්බන්ධ කරන්න පුළුවන්. ඒ සම්බිලි පිටිය ඒස් මාතර වී පව. ඉතින් මේ තුනෙන් අපි දැන් කැඳවීම් කරන්න වෙනවා. අපිට අපේ පැත්තෙන් විදුලිය උත්පාදනය කිරීම සඳහා කිසි ගැටලුවක් නැහැ ගරු කතානායකතුමනි වතුර නිදහස් කරන්න නැත්තම්. නමුත් වතුර නිදහස් කරන නිසා අපිට අගෝස්තු මාසේ 15 වෙනිදා ඉඳලා සහතික කරන්න අඛණ්ඩ විදුලි බල සැපයුමක් තියන්න අපිට අනිවාර්යයෙන්ම විදුලිය මිලදී ගැනීමක් කරන්න සිදු වෙනවා. ඒක ප්‍රසම්පාදන ක්‍රමයේ තුල සිදු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පොල් පිටියේ හම්බන්තොට වාසය නානක්කාර මැතිතුමා කියපු රහන් පද්ධතිය මේක අවුරුදු 5ක් 6ක් තිස්සේ තියෙන ප්‍රශ්නයක්. පහුගිය අවුරුදු 3ේ මේකේ වැඩ අඩාල වුණා විශේෂම කොවිඩ් අර්බුදය සහ ආර්ථික අර්බුදය කියන දෙකත් එක්ක ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා දීලා තිබුණු ණය ලබා දීම සඳහා පොඩි ප්‍රමාදයක් තිබුණා. නමුත් ඒක ආරම්භ කරාට පස්සේ මේකේ තියෙනවා කිලෝමීටර් 150ක් කිලෝමීටර් 150 2500කට ආසන්න පිරිසකට වන්දි ගෙවලා තියෙනවා රජයේ තක්සේරු කරපු මිල ගණන්. නමුත් එක කොටසකට පමණක් අවසාන අදියර එනකොට ඒ ඉඩම් හිමිය කැමති වුණේ නැහැ. හැබැයි මූලික කාලේදී ඉඩම් හිමියා යෝජනා කළ තිබුණ විදුලි බල මණ්ඩලයට මේ රැහන් පද්ධතිය තවත් උස්කල් ලැවන්න කියලා. ඉතින් ඒ අනුව ඒ සියලුම වෙනස්කම්ත් කළා තියෙනවා විදුලි බල මණ්ඩලය. ඊළඟ විදුලි බල මණ්ඩලය මේ වන විට ඒ තක්සේරු මුදල තැන්පත් කළ තියෙනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ. ඊට අමතරව ඔහුන් නිල්ලන මුදල තියෙනවා මිලියන 9.6ක්. ඒකට ඒ කියන්නේ අර 1.7යි 9.6යි අතර මුදලත් අපි දිස්ත්‍රික් ලේකම් කාර්යාලේ තැන්පත් කළා තියෙනවා. අපි කියලා තියෙනවා එකඟතාවයක් එන්න අවබෝධතාවයක් අපිට මේක ඉදිකිරීම කටයුතු කරන්න දෙන්න. කවුරු හරි කියනවා නම් මේ 9.6 නෙමෙයි ඊට වැඩිපුර මුදලක් ගෙවන්න තක්සේරු කරනවා කියලා. ඒ මුදලත් අපි ගෙවන්න සූදානම්. නමුත් මේක තියෙන්නේ ආසියානු සංවර්ධන බැංකුවේ ගත්ත ණයක් එක්ක. ඒ ගත්ත ණයට අපිට ගිහිලා වෙනත් ක්‍රියාමාර්ග වලින් අපිට මේකට බලපෑම් කරන්න බෑ. ඒ අපිට අපේ දේශීය වශයෙන් ගත්ත ණයක් නම් ගරු කතානායකතුමනි මම නම් කියන්නේ විදුලි බල මණ්ඩලයට ගිහිලා වයර ටික ඇදලා ඉවර කරන්න කියලා. හැබැයි ආසියානු සංවර්ධන බැංකුවෙන් ගත්ත ණයකින්ද අපිට ඉදිරියේදී ගන්න තියෙන ණය අපිට නැති කරගන්න බෑ රටකට. ඒ නිසා අපි ඔවුන් එක්ක සාකච්ඡා 3ක් 4ක් කරා. ඒ පාර්ශවත් එක්ක සාකච්ඡා කරා. ඒ පාර්ශව එකඟ වුණේ නැහැ. නමුත් දැන් මහජන උපදෙස් කොමිසමේ 11 වෙනිදා සාකච්ඡාවකට ඔවුන් එකඟ වෙලා තියෙනවා. අපි හිතනවා 11 වෙනිදා ඒකට ඔවුන් අනුමැතිය ලබා දෙයි කියලා. එහෙම වුණොත් දවස් 4යි යන්නේ මේ සම්බන්ධතාවය අවසන් කරන්න. එහෙම වුණොත් අපිට අර විදුලිය මිලදී ගැනීම මීට වැඩිය අවම කරන්න පුළුවන්. සම්පූර්ණ අවස්ථාවේ ගන්න අවශ්‍ය නැහැ. නමුත් අපි ඊයේ කැබිනට් මණ්ඩලයේ යෝජනා කරපු පරිදි අද උදෑසන 3ේ ඉඳලා අපිට දෙන්න පුළුවන් උපරිම ජල ධාරිතාව නිකුත් වෙනවා. දවස් 7ක් යනකොට අගෝස්තු මාසේ 15 වෙනිදා වෙනකොට සමනල ජලාශය සම්පූර්ණයෙන්ම දෙන්න පුළුවන් උපරිම ජල ධාරිතාවෙන් එහාට යනවා. එතනින් සමනල නවතිනවා. නමුත් අපි 15 වෙනිදා ඉඳලා අඛණ්ඩ විදුලිය ලබා දීම වෙනුවෙන් විදුලිය මිලදී ගන්න අවශ්‍ය නම් ඒ විදුලිය මිලදී ගැනීමටත් රැහන් පද්ධතිය සකස් කිරීමටත් අවශ්‍ය අනුමැතිය ලබාගෙන තුන ඒ වෙනුවෙන් අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මම විශ්වාස කරන ගරු කතානායකතුමනි වාරි මාර්ග අමාත්‍යාංශයත් ඇවිල්ලිවලා සතියකට ඉස්සෙල්ලා වතුර ඕන කියලා කියන්න බෑ. මේක පුරෝකථනය කරලා කියන්න වෙනවා. මොකද අපිට විදුලි බල මණ්ඩලයට හදන්න බෑ, සැලසුම් හදන්න බෑ. මේ සතිය ඇවිල්ලා වතුර ඉල්ලුවාට පස්සේ අපි කොහොමද විදුලි බලාගාර ගන්න කියන එක. එතකට තමයි අර කියන හදිසි මිලදී ගැනීම වලට යන්න වෙන්නේ. ඒ නිසා මේක වාරි මාර්ග මාත්‍යංශ පැත්තෙනුත් ජල කළමනාකරණයෙන් මීට වැඩිය ක්‍රමාත් විදියකට පුරෝකථනයක් කරලා මේ තොරතුරු ලබා දෙනු. ලබා දුන්නොත් එහෙම අපිට ඒ අනුව අපේ සැලසුම් වෙනස් කරගන්න පුළුවන්.
වාරි මාර්ග අමාත්‍යතුමා කෙටියෙන් උත්තරයක් දෙන්න මේ කරුණාකරලා මේ
ගරු
මේ වාරි මාර්ග අමාත්‍යතුමාගේ පිළිතුරත් ආවට
පස්සේ ගරු කතානායකතුමනි මම මගේ මිත්‍ර කාංචන විජේසේකර මැතිතුමාගේ එක පරස්පර මතයක් ඉදිරිපත් කරනවා නෙමෙයි. වලවට සමනල වැවෙන් ඇරෙන්න වතුර ගන්න වෙන විකල්පයක් නැහැ. එමනම් විකල්ප විදියට කළුගඟ හෝ ගින්නිල් වලා ව්‍යාපෘති අනිවාර්යෙන්ම කඩිනම් කළ යුතු වෙනවා. ඒ වගේම එක නිවැරදි කිරීමක් කරන්න ඕන. වාරි මාර්ග දෙපාර්තමේන්තුව මේ ජලයේ ඉල්ලීම මුලින් කළා තියෙන්නේ 6 වෙනි මාසේ 30 වෙනිදා. වාරි මාර්ග මහවැලි අධිකාරියේ ප්‍රධාන ජල සංරක්ෂණය පිළිබඳව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විදියට කටයුතු කරන නිලන්ත ධනපාල මහත්මයා. ඒ වගේම පළමුවෙන් මම මේ සම්බන්ධව කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කරේ ජූලි මාසේ 17 වෙනිදා කියන එකත් මම මෙතනදී සිහිපත් කරනවා. ඒ වගේම අනුර කුමාර් දිසානායක මැතිතුමා 27-2 යටතේ මේ පිළිබඳව ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තියෙනවා. දීර්ඝව එතනදී මම පිළිතුර දෙන්න බලාපොරොත්තු වෙනවා.
හරි බොහොම ස්තුතියි ඔබ විපක්ෂ නායකතුමා
කරු කතා නායකතුමා
විපක්ෂ නායකතුමා මේ මේක විවාදයක් කරගන්න එපා ගරු මන්ත්‍රීතුමන්
නෑ මේක වදයක් නෙවෙයි මේ නියමයේ පිළිබඳ ප්‍රශ්නයක් ගරු කතා නායකතුමනි මේක මිනිසුන්ගේ ජීවිත දෙනා එක ප්‍රශ්නයක් ගරු කතා නායකතුමනි විශේෂයෙන්ම මම මතක් කරන්න කැමති උඩවලව ජලාශයේ අක්කර අඩි 210,000ක් තියෙන ඉස්සෙල්ලම ජලමුර ගණනාවක් ඉල්ලන මොහොතේ උඩවල ජලාශයේ තිබුණා අක්කර අඩි 2000ක් දැන් අද දවසේ තින්නේ 918යි එතකොට විශේෂයෙන්ම උඩවලව වම්මිවුර දකුණිවුර සෙවනගල කිරිබ්බන් වැව මයුරපුර මුරවැසිහේන අඟුණුකොළ පැලස්ස චන්ද්‍රිකා වැව සහ මුරුතෙල ව්‍යාපාරයේ එහා කොනේ අක්කර 1000ක් මෙන්න මේ ඒකක හතට ජලය සපයන්නේ උඩවලව ව්‍යාපෘතිය එතකොට පවුල් 30,000කට වැඩි ප්‍රමාණයක් අක්කර 62,000කට වැඩි ප්‍රමාණයක් එතකොට බාගෙට වැඩි කරනවා වි කෙසෙල් උක් බඩිරිඟු යනාදී බවභෝග දැන් මීට පෙර සති ගානකට පෙර සතියකට ඉල්ලුවා ජලය එහෙම නේද හැමතුමා මගේ මතක හැටියට අක්කර අඩි 1500 ගානේ එහෙම දුන්නනම් මේ ප්‍රශ්නය යම් තාක් දුරකට මං කියන්නේ සම්පූර්ණෙම කියලා බොහෝ දුරකට විසඳන්න තිබුණා නමුත් මොකද්ද මීට පෙර කැබිනට් එකේ කිව්වේ මොකද කිව්වේ ඔය ගොවීන්ට වන්දියක් දුන්නාම ඇති පැය තුනක් ලයිට් කපන්න බෑ සහල් වල හිඟයක් ඇති වුණොත් අපි පිට රටින් හරි ගෙන්නන්න ඔන්න මීට පෙර කැබිනට් එකේ කිව්ව කාරණා දැන් ඔක්කොම පතුලටම හිඳුනයින් පස්සේ දැන් කියනවා ජලමුර නිකුත් කරන්නම් කියලා ඉංගරෝ කතානායකතුමනි බොහොම පැහැදිලි මේ සිදුවෙන්න යන විනාශය පිළිබඳව මේ රජයට තිබුණා මේ ඊට පෙර තීන්දුවක් ගන්න. අපි දන්නවා ආණ්ඩු වලට විපක්ෂ වලට වැහි වස්සන්න බෑ. හැබැයි එකක් කරන්න පුළුවන්. නියමිත වෙලාවට නියමිත තීන්දුව ගන්න පුළුවන්. ජල කළමනාකරණ තීන්දුව ගන්න පුළුවන්. දැන් ඒක සිදු වෙලා නැහැ. දැන් ජලය නිකුත් කරත් මහා විශාල ප්‍රමාණයක් ඒ ගොවින්ගේ වගබිම් විනාශ වෙනවා. දැන් මොකද්ද ඒකට රජය දෙන උත්තරේ? දැන් විශේෂයෙන්ම මේකේ ප්‍රශ්නේ මොකද්ද? කිසිම සම්බන්ධීකරණයක් නැහැ. විදුලි බල අමාත්‍යංශය, කෘෂිකර්ම අමාත්‍යංශය, වාරි මාර්ග අමාත්‍යංශය මේ 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 ආණ්ඩුවේ මධ්‍යම ස්නායු පද්ධතිය ක්‍රියාවිරහිත වෙලා. ඔළුව දන්නේ නැහැ කඳ කරන දේ, කඳ දන්නේ නැහැ කකුල් දෙක කරන දේ, කකුල් දෙක දන්නේ නැහැ දෙක කරන දේ. සෙන්ට්‍රල් නර්වස් සිස්ටම් එක වැඩ කරන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. එතකොට ගරු කතානායකතුමනි දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මේ ගොවින්ගේ මේ දුක්ඛිත ප්‍රශ්නය, මේ ගොවි දුක, මේ ජනතාවගේ දුක මාධ්‍ය හරහා රටට ඉදිරිපත් වුණු නිසා, ඒ වගේම ගොවි ජනතාව මහපාරට බහලා උද්ඝෝෂණය කරපු නිසා, ඒ මහා කැළඹිල්ල නිසා කැබිනට් එක තීන්දුව කරනවා හරි දැන් ජලය දෙන්නම් කියලා. දැන් මොකද්ද කරන්න හදන්නේ? දැන් එවන් මාධ්‍ය වලට විරුද්ධව තේරීම් කාරක සභාපත් කරන්න යනවා. නෑ නෑ පොඩක් ඉන්න. මේක හරි වැදගත්. දැන් මම අහන්න කැමති අසූචි පෝරගෙනාට තේරීම් කාරක සභා නෑ. හරි? එතකොට විශේෂයෙන්ම කෝටිපතියන්ට බිලියන 600ක් 700ක් බදු සාන ලබා දුන්න එක ගැන
ඔබතුමා වෙන විවාදයක්
ගන්න. ඒ වගේම බාල පොල්තෙල්
වෙනම දිනයක්
වෙනවා. බාල සුදු ලුණු සීනි බදු වංචාව ඒවට තේරීම් කාරක සභා නැහැ.
හරි.
එතකොට මේ ගොවියගේ දුක රටට ඉදිරිපත් කරපු
හරි
මාධ්‍යට විරුද්ධව තේරීම් කාරක සභා ගේන්න හදනවා.
මං කියනවා
මේ ගොවියට ජලය ලබා නොදෙන්න ඒ ගත්ත දුර්දාන්ත තීන්දුව වලට කවුද වගේ කියන්නේ?
හරි හරි.
කවුද අනතිවරු?
දැන්
ඔතන කවුද මේ වරද කරේ?
ඊළඟ විවාදය.
ඒ නිසා මම විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා. මං හිතන්නේ රොෂාන් රණසිංහ ඇමතිතුමාට පොඩි කොන්දක් තිබුණා. ඔබතුමා කෙලින් කතා කරා. හැබැයි ඔබතුමාට කෙලින් කතා කරනවට වැඩිය තිබුණා යම් කිසි අයක් ක්‍රියාකාරීව කරන්න. කතා කිරීම විතරක් මදි.
අමුණාංශ හැබැයි කෙලින් හිටියා. හැබැයි නා දැන් ප්‍රමාද වැඩි. ඔබතුමා පිළිගන්නව ඒක. අද අක්කරාඩි කීයද තියෙන්නේ? උඩෝලේ දලාසේ. මේ ලබා දෙනවයි කියන ජල ප්‍රමාණය ප්‍රමාණවත්ද?
හරි.
ඒ නිසා මේ රජයේ මධ්‍යම ස්නායු පද්ධතිය වැඩ කරන්නේ නැහැ. මේගොල්ලෝ දන්නේ මොනවද වෙන්නේ කියලා. මේගොල්ලෝ ඉන්නේ කැටි වලාකුළු වල. මේගොල්ලෝ ඉන්නේ කෙනි වලාකුළු වල.
හරි.
මාලිගාවල ඉන්නේ.
ඔව්.
මහ පොළොවට පය ගහලා කරකසක පොළොවත් එක්ක සටන් වදින ගොවියගෙන කිසිම හැඟීමක් නැහැ.
හරි.
ඒ නිසා තමයි කියන්නේ ඔන්න ඔය ගොවින්ද වන්දියක් දුන්නා නැති
කියලා.
ගරු කතානායකතුමනි, විපක්ෂ නායකතුමා මේ සභාව නොමග යවන්න උත්සාහ කරනවා. ගරු කතානායකතුමනි,
දැන් මේ
අනේ විපක්ෂ නායකතුමා නොමග යවන්න උත්සාහ කරනවා මේ සභාව. විශේෂම ගරු කතානායකතුමනි, සමනල ජලාශයෙන් වතුර නිකුත් කිරීම නවත්තලා තිබුණේ නැහැ. සමනල ජලාශයේ වතුර නිකුත් කිරීම අකණ්ඩව සිදු කරා ගරු කතානායකතුමනි. නමුත් විපක්ෂ නායකතුමා බලාපොරොත්තු වෙන ප්‍රමාණය නෙවෙයි. ගල කළමනා කරන දෙපාර්තමේන්තුව කෘෂිකර්ම අමාත්‍යාංශයේ වාරි මාර්ග අමාත්‍යාංශයේ කියන මේ තුන ඒකාබද්ධව තමයි සැලසුම සකස් කරේ පහුගිය මාසේ වතුර නිකුත් කරන්න ඕන කොහොමද කියන එක. ඒ නිසා වතුර නිකුත් කරේ නැහැයි කියන එක ගරු කතානායකතුමනි වැරදි අසත්‍ය කතාවක්. එතුමා කිව්වා ජූලි මාසේ මේ වතුර නිකුත් කරන්න තිබුණා කියලා. ජූලි මාසෙත් අපි වතුර නිකුත් කරා. එතන වතුර නිකුත් කරනට ජූලි මාසේ 13 මම කලින් කිව්වෙත් ඒකයි. MCM 1.2ක් 1.9ක් 14 වෙනිදා 15 වෙනිදා 1.1ක් ඊළඟට 17 වෙනිදා MCM 0.9ක් 18 වෙනිදා MCM 1.4ක් ආසන වශයෙන් මේ හැමදාම වතුර නිකුත් කිරීම කරා. හැබැයි නියගයත් එක්ක ගරු කතානායකතුමනි තේරුම් ගන්න ඕන වතුර නිකුත් කරනකට පොළොවට එකතු වෙනකට ඒ වතුර නිකුත් වෙන ප්‍රමාණය ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. නමුත් අපි තියෙන වතුර ප්‍රමාණය නිකුත් කරා උපරිම ජල ධාරිතාව ලබා දෙන්න පුළුවන් ප්‍රමාණය. ඒ වගේම කාටරි යම් ගැටලුවක් තියෙනවා නම් ගරු කතානායකතුමනි අපේ උපදේශක කාර්ය සභාව තියෙනවා 11 මාර්තේ අද පාර්ලිමේන්තුවේ. ඒකට ඇවිල්ලා ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ වගේම ගරු කතානායකතුමනි කියන්න ඕන මේකෙදි මේ ජූලි මාසේ 30 වෙනිදා මේ ඉල්ලීම කරනකට සමනල ජලාශයෙන් මේ ලබා දෙන්න කියලා මේක තනියෙන් ගත තීන්දුවක් නෙමෙයි. වාරි මාර්ග අමාත්‍යාංශය විදුලි බල අමාත්‍යාංශය මේ දෙක තුනම ඒකාබද්ධලා තමයි විදුලි බලයත් ලබා දෙමින් ජලයත් ලබා දෙමින් කරන්න ඕන මොකද්ද සැලසුම කියලා ඉදිරිපත් කළ
තිබෙනවා.
ඒ වගේම කැබිනට් මණ්ඩලයේ කොයි වෙලාවකවත් ගත්තේ නැහැ ගරු කතානායකතුම තීන්දුවක් නැහැ ගොවිතැනට වතුර දෙන්නේ නැහැ කියන එක. එදා දවසේ කැබිනට් මණ්ඩලයේ ගත්තෙත් ගොවිතැනට අවශ්‍ය වතුර ලබා දෙමින් අකණ්ඩ විදුලි සැපයීමකුත් ලබා දෙන්න කියලා. එසා ගරු විපක්ෂ නායකතුමා එක වෙලාවක කියනවා ගිහිල්ලා සම්පූර්ණයෙන්ම වතුර නිදහස් කළා විදුලි කැපුවත් කමක් නැහැ කියලා. ඊළඟ වොයිස් කට් එකේ කියනවා දැන් මේ හදිසි විදුලි ගැනීම කරන්න හදන්නේ කියලා. ඒ නිසා මෙතුමා කරන
හරි දැන් මේක විවාදයකට ගන්න එපා ගරු මන්තුමා. මේක වෙනම ගන්න විවාදයක්. වෙනම විවාදයක් ගන්න. අශෝක් අබිසිංහ මන්තුමාගේ ප්‍රශ්නේ අහන්න. වෙනම විවාදයක් ගන්න. වෙනම දිනයක් ගන්න ඕකට. ඔව්.
ඔබතුමාගේ අවධානය යොමු කරන්න වෙන ප්‍රශ්නයක්. 2014 අයවැය යෝජනාව අනුව 2014 අයවැය යෝජනාව අනුව ශේෂ්ඨ නිලධාරීන්ට යතුරු පැදි ලබා දෙන්න තීන්දුව කරලා තිබුණා. ඒ යතුරු ඊට පස්ව මේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවෙන් ප්‍රදේශ කටයුතු අමාත්‍යාංශයට ලියුමක් එවනවා 2023 6/5 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම යටතේ ශේෂ්ඨනිලධාරීන්ට යතුරු පැදි ලබා දීම. රුපියල් 50,000කට තමයි යතුරු පැදි ලබා දුන්නේ. දැන් ලිපියක් එවලා තියෙනවා. දැන් ඒකේ වෙළඳපොළ වටිනාකම 194,920යි. ඒකෙන් රුපියල් 50,000ක් ගෙවලා තියෙනවා. ඉතුරු 144,920 දැන් ගෙවන්න කිය. ඒකේ 112,000 ගානක් රිචඩ් පීරිස් එක ඩේවිඩ් පීරිස් එකටත් අනිත් ඉතුරු මුදල මේ භාණ්ඩාගාරයට. ඉතින් මේක දැන් හැම ශේත්‍රනිලධාරීන්ටම මේක 100,000 ගානක් ගෙවන්න ගියාම 140,000 විශාල ප්‍රශ්නයක්. මේ පිළිබඳව ඔබතුමාලා ගන්න තීන්දුව මොකද? දැනටත් පළාත් පාලන නියෝජිතවරුන්ට මේක එවලා තියෙනවා. පළාත් පාලන ආයතන වලට අනිත් ශේත්‍රනිලධාරීන්ටත් මේ ගාන මේ තියෙන ආර්ථික අර්බුදයක් එක්ක මේ වගේ 144,000 ගානක් ගෙවන්න උනොත් ශේත්‍රනිලධාරීන් විශාල ප්‍රශ්නයක් වෙනවා. ඒ පිළිබඳව ඔබතුමාලා ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද කියලා ඔබ විශේෂයෙන් අහන්න කැමතියි. මේක ලංකාවේ විශාල ප්‍රශ්නයක් බවට පත් වෙයි ශේත්‍රනිලධාරීන් මොකද 50,000 ගානක් දුන්නේ ඒ වෙලාවේ මේ 50,000 පමණයි ගන්න කියන අය කිරිව මත.
ඔබතුමා විවාදයක් නෑ මෙතන.
කතානායකතුමනි මේ අපේ මන්තුමා ආපු ප්‍රශ්නෙට මම ඒ ගැන දැනන් හිටියේ නෑ. ඒක බල්ලා හිටන් ඔබතුමාට උත්තරයක් දෙන්නම්. එහෙම එකක් වෙන්න විදියක් නෑ. මොකද ඒ අයට රජ නිලධාරට දුන්නේ ඒ කාලෙට ඉස්සෙල්ලා එයා අයින් වුණොත් විතරක් යම්කිසි ගෙවීමක් කරන්න තිබුණා. මේ ගැන හොයලා ඔබතුමාට උත්තරයක් දෙන්න.
හරි බොහොම ස්තුතියි.
විශාල වතුර ප්‍රමාණයක් නිදාස් වුණා. අන්න එතන තමයි කරු ඇමතුමා ඔබතුමා නිවැරදි කරගන්න. මට කාර්ක සභාවට එන්න බෑ. දැන් ගරු කතානායකතුමා දන්නවා ගොයම පීදුනාට පස්සේ වතුර ඕනි නෑ. හැබැයි සමනල වැවෙන් ඒ ගොයම් පීදිච්ච කාලය තුල මහා විශාල විදියට දැනුවත්ව මේක කරන්න. මේක දීර්ඝ කාලයක් තිස්සේ වෙන දෙයක් කරු කතානායක. ඒ කියන්නේ හදිසි මිලදී ගැනීම ගන්න ඕනි. අපි කාංචන විජේසේකර ඇමතුමා නෙමෙයි හිටු හැමෝම ගත්තා. අන්න ඔතන තමයි නතර කරගන්න පුළුවන් නම් අර ඇමතුමා අස්වැන්නට වතුර ඕන නැති කාලේ ඔයාලා අනන්තවත් සමනල වැවෙන් වතුර නිදාස් කරනවා. ඒ නිදාස් කරන්නේ මේ හදිසි මිලදී ගැනීම බල. ඒ ජාවාරම කරන්න එපා. ඔබතුමා තරුණ හැමතිවරේ කැඩි මේ ජාවාරම කරලා හදිසි මිලදී අරගෙන මේ රටේ ජනතාව ගැන නෙමෙයි ඔබතුමාව හිතන්න හදන්නේ. ඔබතුමාගේ අනිත් කඩේ සාකුව
මුදල් ඇමතුමා ප්‍රශ්නෙට උත්තර දෙන්න. ඔව් ඇමතුමා මොකද කියන්නේ? ඌකට පැටලෙන්න එපා ඇමතුමා දැන් ඌ ගෙදර ඉවර කරගන්න.
ගරු කතානායකතුමනි, අපි සමනලව ජලයෙන් ජලය නිකුත් කරන්නේ විදුලි උත්පාදනය කරන්නේ හදිසි මිලදී ගැනීම බලාගෙන නෙවෙයි. ඒක නවත්තන්න තමයි අපි මෙච්චර කල් ජල කළමනාකරණයෙන් අවශ්‍ය ජලය නිකුත් කරේ. එතන අපෙන් ජුනි මාසේ 30 වෙනිදා වාරි මාර්ග අමාත්‍යාංශයේ ජල ක්‍රමනාකරණ කමිටුවෙන් ඉල්ලුවාට පස්සේ තමයි අපි වැඩිපුර ප්‍රමාණයක් නිකුත් කරන්න කටයුතු කරේ. එතන ඒක තීන්දුව කරන්නේ වාරි මාර්ග අමාත්‍යාංශයේ ජල ක්‍රමනාකරණ කමිටුව. ඒ නිකුත් කරන ප්‍රමාණය අපේ තක්සේරු අනුව අපි කටයුතු කරා නම් දැන් අද 2.5ක් අපි 3.5ක් නිකුත් කරන්න ඕනෙත් නැහැ. අපිට ඔක්තෝබර් මාසේ 15 වෙනිදා වෙනකන් අපිට යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. එතන විදුලි මිලදී ගැනීම කරන්න ඕනේ නැහැ. ගරු කතානායකතුමනි, විදුලි බල මණ්ඩලය යෝජනා කරා විදුලි මිලදී ගමු කියලා මාර්තු මාසේ. හැබැයි ඒ වෙලාවේ මම කෝ වෙනත් විකල්ප ක්‍රමවේද බලන්න කියලා. ඒ අනුව තමයි මෙගවට් 50ක් අපේ පැත්තක දාලා තිබුණු ජෙනරේටර්, ඩීසල් ජෙනරේටර් තිබුණා මෙගවට් 50ක, මෙගවට් 10ක් සවි කරා මතුගම, මෙගවට් 20ක් සවි කරා මතුගම, මෙගවට් 30ක් සවි කරා හම්බන්තොට දිස්ත්‍රික්කේ. සවි කළ මේ මෙගවට් 50න් තමයි අපි ඩීසල් ජෙනරේටර් වලින් විදුලි බල මණ්ඩලයේ සතුව තියෙන්නේ අපි ධාවනය කරන්නේ. ඒ වගේම අපේ තියෙන ධාරිතාව උපරිමයෙන්ම මේ දවස්වල පාවිච්චි වෙනවා ගරු කතානායකතුමනි. නිසා අපි මීට මාසයකට ඉස්සෙල්ලා විදුලි බල මණ්ඩලයට වාරි මාර්ග අමාත්‍යාංශිකව මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා අපි ඇත්තටම දැන්වීමක් දැම්ම ජූලි මාසේ 17 වෙනිදා. අපිට ඊළඟ අවුරුදු 1-2-3 කාලය සඳහා විදුලි මිලදී ගැනීම සඳහා යම් යෝජනාවක් තියෙනවා නම් ඒ යෝජනාව ඉදිරිපත් කරන්න කියලා. ඒක හදිසි මිලදී ගැනීමක් නෙවෙයි. නමුත් මේ ඇති වෙලා තියෙන නියක තත්ත්වයත් එක්ක අපි ජලය නිකුත් කරනවා නම් විකල්පේ හැටියට අපිට විදුලිය මිලදී ගන්න වෙනවා. ඒක විදුලිය මිලද ගන්න බය වෙන්නෙත් නෑ ගරු මන්ත්‍රීතුමා. ඔබතුමාලා මොන කතාව කිව්වත් මේ රටේ ජනතාවට අවශ්‍ය අඛණ්ඩ විදුලිය සැපයීම වෙනුවෙන් අවශ්‍ය ජලයත් ලබා දෙමින් විදුලියත් ලබා දෙමින් ඒ ගන්න තීන්දුව ගන්න බය වෙන්නේ නෑ ගරු මන්ත්‍රීතුමා. ඔයක ගිය අවුරුද්දෙත් අපිට තෙල් ගේනකට කිව්වා, අපිට ගේනකට හැම බඩුවක්ම ගේනකට අපිට විදුලිය දෙනකටත් කිව්වා, තෙල් ආනයනය කරනකටත් කිව්වා. ඔය කතා ඕන තරම් අපි අහලා තියෙනවා. ඔබතුමාලට සටන් පාඩයක් වෙන්නේ පාරට බැහැලා විදුලිය නැති වුණොත් තමයි මිනිස්සුන්ට සටන් පාඩයක් වෙන්නේ. ඔබතුමාන්ට අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇති කරොත් තමයි ඔබට සටන් පාඩයක් වෙන්නේ. ඒ නිසා ඔබතුමා ප්‍රාදේශ සභාවේ දේශපාලනේ ප්‍රාදේශ සභාවේ තියාගන්න. මේ පාර්ලිමේන්තුව කියන එක මතක් තියාගන්න. ඔබතුමා ලැබිලා මේ ප්‍රතිපත්ති තීන්දුව ගන්න රජයේ බල අපි බය වෙන්නේ නැහැ කියන එක ගරු කතානායකතුමනි කියනවා. ඒක ඊළඟ ඡන්දේ මොකක්ද වෙන්නේ කියලා බලාගෙන නෙමේ මේ රටේ අවශ්‍යතාවය වෙනුවෙන් ගන්න ඕන ඕනම තීන්දුවක් ගන්න මේ ආණ්ඩුව බය වෙන්නේ නැහැ කියන එක අපි කියනවා.